ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනත් කෙටුම් පත 20/21 පළවෙනි වෙන් කළ දිනේ විවාදය ආචාර්ය හර්ෂඩි සිල්ලාම ඇතුමා.
ගරු කථානායකතුමනි, මම සන්තෝෂ වෙනවා විපක්ෂ වෙනුවෙන් අද 20/22 ආයවැය විවාදය ආරම්භ කරන්න වෙලාව ලබා දුන්නට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඊයේ ආයවැය ඉදිරිපත් කරනකොට ගරු මුතල්ලැමතුමා ඔහුගේ පවුල පසුබිම ගැන කතා කරා, ඔහුගේ පියාණන් ගැන කතා කරා, ඔහුගේ ලොකු තාත්තා ගැන කතා කරා, සහෝදරයන් ගැන කතා කරා. මැදමූල කේන්ද්‍ර වෙච්ච රාජපක්ෂ වරුන්ගේ සාඩම්බර ගෞරවනීය වරප්‍රසාදලත් පෙළපත ගැන කතා කළා. අනේ අපිට නම් එහෙම නැහැ. මම නියෝජනය කරන්නේ සාමාන්‍ය මැදපන්තිය. රජයේ සේවකයෝ දෙන්නෙක්ගේ දරුවෙක් හැටියට ස්වෙත්සාහයෙන් මෙතනට ආපු කෙනෙක් හැටියට මම වගේ සාමාන්‍ය අයටත් සමගි ජන බලවේගයේ ඉදිරියට එන්න අවස්ථාවක් තියෙනවා. එවැනි සමාජයක් මේ රටේ නිර්මාණය කරන්න අපි පෙනී ඉන්නවා. ගරු කථානායකතුමනි, පළවෙනියෙන්ම කියන්න ඕනේ මුදල් ඇමතුමාගේ ආයවැය නම් පුස්ස. මෙලෝ රහක් නැති හුදු ලියවිල්ලක් පමණයි. මැදමූලන රාජපක්ෂ පරම්පරාවේ අසාර්ථකත්වය ඊයේ බැසිල් ඇමතුමා ලෝකෙටම පෙන්වුවා. ගරු කථානායකතුමනි, මේ ආයවැයදී ගරු මුදල් ඇමතුමා නොයෙකුත් දත්ත ඉදිරිපත් කරා. සමා වෙන්න ඕනේ මම මෙහෙම කිව්වට මේ දත්ත අපිට කිසිසේත් විශ්වාස කරන්න නම් බෑ. ඒකට හේතුව තමයි 2019 බලයට ආපු දවසේ ඉඳලා මොවුන් දත්ත විජ්ජා කරපු නිසා. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ 20/21 ආයවැය ඉදිරිපත් කරනකොට කිව්වා මෙන්න මෙහෙම. 20/20 ආදායම රුපියල් බිලියන 1588යි, 2020 වියදම රුපියල් බිලියන 2854යි. ඒ කියන්නේ ණය ගැවීම හැර ආයවැය පරතරය රුපියල් බිලියන 1266යි කියලා. නමුත් විකනකාධිපතිවරයා විසින් සහතික කළ 2020 භාණ්ඩාගාර විකන වාර්තාව ගරු කථානායකතුමා මුදල් ඇමතුමා මෙතන නෑ, හිටියා නම් හොඳයි, එතුමාගේ අයවැය ගැන අපි කතා කරන්න. මේ වාර්තාව මම සභාගත කරනවා. මේ වාර්තාවේ මොකද්ද කියන්නේ? මේක කියනවා 20/20 ආදායම රුපියල් බිලියන 1378යි, වියදම රුපියල් බිලියන 3493යි, අයවැය පරතරය රුපියල් බිලියන 2115යි. ඒ කියන්නේ එදා මේ පාර්ලිමේන්තුවේ කියලා පස්සේ මේ මහබැංකුවේ වාර්තාවේ ඉදිරිපත් කරලා තියෙන අයවැය පරතරයට වඩා මේ රටේ 2020 සත්‍ය අයවැය පරතරය රුපියල් බිලියන 849කින් වැඩි. ඒ කියන්නේ කෝටි 84,900ක් දත්ත විජ්ජාවක් කරලා තියෙනවා මේ ආණ්ඩුව. ලැජ්ජයි කථානායකතුමනි. මෙට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. කිසි විදියකට මාසයකින් ලබා ගැනීමට නොහැකි ආදායමක් ලැබෙනවා කියලා අයවැය කතාවේ එදා කිව්වා. අවසානයේ ආදායම් පරතරය විතරක් කථානායකතුමනි රුපියල් බිලියන 210,021,000. 2020 යම් වියදම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට කලින් වසරට ගිනුම් තිබ්බා. හරි, තනිකර පහත් දේශපාලන ක්‍රියාවක්. කිසි දවසක එහෙම කරලා නැහැ. Because what we have is a cash accounting basis, not an accrual accounting. What you spend in that year has to be accounted for in that year, not a previous year, not a year coming in the future. ඉතින් අවසාන ඉදිරිපත් කරපු දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ආයවැය හිඟය 7.9% කියලා කිව්වා. ගරු කථානායකතුමනි, මම මෙතන වගකීමෙන් කියනවා 2020 ආයවැය පරතරය විකනකාධිපතිතුමාගේ වාර්තාවට අනුව 14.1%, 7.7 නෙමෙයි. ඕක තමයි ඇත්ත. 20/21 අපිට කිව්වා ආදායම රුපියල් බිලියන 2029යි, වියදම රුපියල් බිලියන 3594යි, හිඟය 1565 කියලා බිලියන, ආයවැය පරතරය 8.9% කිව්වා. අවශ්‍ය වෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 2997ක් කියලා කිව්වා. නමුත් ඊයේ කියනවා ආදායම බිලියන 1561ක් පමණයි, වියදම 3387ක් පමණයි. එතකොට ආයවැය හිඟය රුපියල් බිලියන 1821 අකේ කියන දළදේශ නිෂ්පාදනයෙන් 11.1ක්. හැබැයි මම අද කියනවා මේ අවුරුදු ඉවර වෙනකොට තවත් 102කින් විතර මේක ආදායම අඩු වෙලා වියදම වැඩි වෙලා මේ පරතරය වැඩි වෙයි. බලන්න කතානායකතුමනි මේ බොරුව. ආදායම් වැඩි කරලා පෙන්නනවා, වියදම අඩු කරලා පෙන්නනවා, පරිපූර්ණක එස්තමේන්තු දානවා. අන්තිමට මේවා ගැන කතා කළා වැඩක් නැති තැනට මේ පාර්ලිමේන්තුවේ සභාගතේ සභාගැබේ මේ ඒ ඒ ඒ ඒ අයිතිවාසිකමත් උල්ලංඝනය කරනවා. දත්ත මුලාව විතරක් නෙමෙයි කතානායකතුමනි, අත වශයෙන්ම ඉතිහාසයේ මේ තරම් ජනතාව මුලා කරපු යුගයක් අපිට මතක නැහැ. රවට්ටපු යුගයක් අපිට මතක නැහැ. මුල්ලා ඉඳලම කළේ මේක. මොකද්ද කිව්වේ? ලංකාවට සෞභාග්‍ය ගේනවා කිව්වා. සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහා ප්‍රතිපත්ති ගරුක ජනතා හිතවාදී වැඩපිළිවෙලක් කරහා රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු කරනවා කිව්වා. මහා බලාපොරොත්තු ගොන්නක් දුන්නා. කොටි පරද්දවා වගේ දුප්පත්කම පරද්දනවා කිව්වා. වැඩ කරන විරුවට වැඩේ කරන්න 169ක් ඡන්දෙ දුන්නා. පිට රටවල ඉඳලා ටිකට් අරන් ඡන්දෙ දෙන්න සමහරු ලංකාවට ආවා. අනේ මොකද උනේ? ඡන්දෙන් දිනුවාම කිව්වා වැඩ කරන්න නම් 3-2ක් ඕනේ කිව්වා. අයියා අගමැති කරන්න ඕනේ කිව්වා. මල්ලි මුදල් අමැති කරන්න ඕනේ කිව්වා. එතුමාගේ ඇමරිකන් පුරවාසකම තියාගෙන මේ වැඩේ කරන්න 20 වෙනි සංශෝධනය ඕනේ කිව්වා. ඒ ඔක්කොම ලබා ගන්න තනි සිංහල ආණ්ඩුව මුස්ලිම් මන්ත්‍රීවරු කිහිප දෙනට වරප්‍රසාද දීලා ඒක දිනාගත්තා. දැන් ජනාධිපතිතුමා කියනවා අපි අසාර්ථක වුණා, අපිට වැරදුණා, අපිට බැරි වුණා. නොයෙකුත් නිදහසට කාරණා. ටික දවසකට කලින් කිව්වා තේරෙන්නේ නැහැ මට මෙව්වා කියලා. දැන් විපක්ෂයට බයින උදව් කරන්නේ නැහැ කියලා. හරි වැඩක්. මට නම් තේරෙන්නේ නැහැ. ඔය ඉදිරිපත් කරන නිෂ්පාදන ආර්ථිකයේ කතානායකතුමනි වචන සෙට් එකක් විතරයි. න්‍යායාත්මක බලලා ඔබලා කියන ආනයන ආදේශන කර්මාන්තිකරණය හරහා තවදුරටත් රට වැටෙන එකයි වෙන්න කියලා මං කියා. 2020 නොවැම්බර් 18 වෙනිදා මම විපක්ෂයේ වෙනුවෙන් පිළිතුරු කතාව කරද්දී මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මම කියන්නම් වෙන දේ. ඉහළ ආනයන බදු දාන්න වෙනවා. හයි ටැරිෆ්ස් ඇන්ඩ් ඩියුටිස් ආනයන සීමා කරන්න වෙනවා. කෝටාස් දාන්න වෙනවා. මීළඟට අධි ප්‍රමාණ විනිමය අනුපාතයක් පවත්ව ගන්න වෙනවා. ඕවැලියු ඩෙක්ස්චේන්ජ් රේට්. හැබැයි සාර්ථක වෙන්නේ නැහැ. මොකද ආනයන ආදේශන නිෂ්පාදන භාණ්ඩ ගෝලීය වෙළඳ පොලේ තරඟකාරී නැහැ. ඕකෙන් වෙන්නේ ඵලදායි නොවන අකාර්යක්ෂම ආර්ථිකය නිර්මාණය වීමයි කියලා. ඊට පස්සේ කරු කතානායකතුමනි 2020 දෙසැම්බර් 10 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ වෑසීර්දේදී මම මේක නැවත අවධාරණය කරා. මම කිව්වා ඔබලාගේ ආනයන ආදේශන න්‍යායට සල්ලි අච්චු ගහන මැජික් මනි ට්‍රී කියන අපබ්‍රංශ න්‍යාය එකතු කරාම වෙන්නේ උද්ධමනය වැඩි වෙලා රුපියල යගේ කඩාගෙන වැඩිලා මේ ඉන්න වලන උත්තවත් පල්ලෙහාට වැඩෙන එකමයි කියලා. ඕනම රටක ආණ්ඩුවක් ඕනේ ඒ රට නිසි වැඩපිළිවෙලක් ඇතිව ඉදිරියට අරන් යන්න. මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. සැලැස්මක් නැහැ. තනි තීරණයක් නැහැ. රට ඉබාගාත යනවා. දැක්මක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. හැම ගැසට් එකම රිවර්ස් කරනවා. මේ සතියට පමණක් ගැසට් දෙකක් රිවර්ස් කරා. මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද? හැබැයි ආණ්ඩුව ලොක්කොන්ට වගේ වගක් නැහැ. රෝමයේ ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කරා කියලා ලොක්කොතාම බයිලා ගහනවා. මම දැක්කා අපේ නාමල් ලැමතුමා පෝට් සිටි එකේ ඕල් ටෙරේන් වෙහිකල් එක මේ අපේ ප්‍රසන්න ඇමතිතුමාවත් පිලියන් එකේ දාගෙන පදිනවා. හරි රට යන්නේ රිවර්ස් එකේ. විපක්ෂයේ කියන දේවල් අහන්නලු. අපි කිව්වා අඩු ගානේ තමන්ගේම විශේෂඥ උපදේශකවරු කියන දේවත් අහන්න නැති එක අපේ කතාව හයිද? විපක්ෂ නායකතුමා 2020 ජනවාරි මාසයේ ඉඳන් කිව්වා අසංගත වෙනවා වගකීමෙන් විද්‍යාත්මකව රට පාලනය කරන්න කියලා. හැබැයි මොකද කළේ? මිත්‍යාවට ප්‍රමුඛතාවය දුන්න පෑනි පෙව්වා මුට්ටි විසිකර අවසානයේදී 13,297ක් අහිංසක ජීවිත බිලිදෙන්ට සිද්ධ වුණා. හරි ඒ ප්‍රමාද වෙච්ච නිසා එන්නත් කරන්නේ විද්‍යාවට නැතුව මිත්‍යාවට ඇහුම්කන් දීපු නිසා අපේ හිටපු මුදල් අමාත්‍යාංශය කරු මංගල සමරවීර මැතිතුමත් අපිට අහිමි වුණා. ගරු කතානායකතුමනි, මේ ආණ්ඩුවට නොපෙනෙන එහෙමත් නැත්නම් නොතේරෙන රටේ ඇත්ත තත්ත්වය මං කෙටියෙන් පැහැදිලි කරන්න. ඇත්ත කතාව තමයි දැන් ලංකාවම කළු කඩයක්. මහා පරිමාණ මුදල්ලාගේ ජාවාරම් පමණයි සිද්ධ වෙන්නේ. හැම බඩුවක්ම ගිනි ගණ රුපියල් 1000ට shopping bag එකක් පිරෙන්න බඩු ගන්න බෑ. අද තියෙන නෙමෙයි මෙල හෙට තියෙන්නේ. වෙලෙන්ද හිතු ගණන් වලට විකුණනවා. මිනිස්සු කොහමද ජීවත් වෙන්නේ කතානායකතුමා? මිල පාලනය කියන්නේ යල් පැනපු න්‍යායක් කියලා මුදල් ඇමතුමා අයිය කිව්වා. බන්දුල ගුණවර්ධන ඇමතුමාව සමච්චලයට පත් කරා. ගැසක් ගහලා මේවා කරන්න බෑ කිව්වා. සමාවෙන්න ඇමතුමා, ඔබතුමාගේ මූණ බලාගෙන මට මේක කියන්න සිද්ධ වුණාට. මොකද්ද මේ කියන්නේ? ආණ්ඩුව නියාමනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලාද? තනි කර නව ලිබරල් වාදයට ගමන් කරලා ලේබල් එක තවම නළලෙම අලෝගත් අයියේ. මේ තියෙන ජනතාවගේ ලේ උරාබන යුගයක්. අයවැය කතාවේ ලොකුවට කිව්වා ආදායම් අසමානත්වයක් තියෙනලු ලංකාවේ. ඒක උග්‍ර වෙලාලු. නමුත් ඒ විෂමතාවය විසඳන්න, හරි ඇති නැති පරතරය අඩු කරන්න කිසිම යෝජනාවක්, එක යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරේ නැහැ. ඉතින් ඔය කතාවේ කොච්චර කිව්වත් ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන්න බැරි නම් ඇති වැඩක් නැහැ. ඔරකල් ඩේටාබේස් හදන්න අපි ආණ්ඩුව අන්තිමට ජනතාව තුන් වෙල කණ එකක් නැති කරා. ආණ්ඩුවට හිතක් පපුවක් නැද්ද කතානායකතුමනි? පවුලේ අය විතරද කාලා බීලා ඉන්න ඕනේ? බලන්නකෝ අත්‍යවශ්‍ය බඩුවල මිල. මම මේක ගත්තේ මහ බැංකුවේ වාර්තාවෙන් ගිය සතියේ. නාඩු අද 140යි. ජනාධිපතිතුමා පත් වෙනකොට 90යි. 150කින් වැඩි වෙලා. සම්බා 170යි. ජනාධිපති පත් වෙනකොට 97යි. 165කින් වැඩි වෙලා. වියලි මිරිස් 600යි. එදා 440යි. 136කින් වැඩි වෙලා. පරිපවද 250යි. ජනාධිපතිවරණයේ දවසේ 110යි. 100 127කින් වැඩි වෙලා. සීනි අද 150යි. එදා 100යි. 150කින් වැඩි වෙලා. කිරිපිටි අද 480යි. එදා 395යි. 122කින් වැඩි වෙලා. එල්පී ගෑස් එක අද 2675යි. එදා 1493යි. 179කින් වැඩි වෙලා. තින් මාළු එක 380යි. එදා 230යි. 165කින් වැඩි වෙලා. කතානායකතුමනි, අහිංසක මිනිස්සු මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද? අර සංකලේකන දෙපාර්තමේන්තුවේ කියනවා දරිද්‍රතාවයෙන් ඉහළ එළන නම් කිලෝ කැලරි 2040ක් පරිභෝජනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ආදායමක් තියෙන්න ඕනේ කියලා. කොහොමද මේ කතානායකතුමනි කිලෝ කැලරි 2040ක් ගන්න? 1000ක්වත් ගන්න බෑ මේ ලැබෙන මේ මේ මිලට. මුදල් ඇමතිතුමා මේ හැම දෙයකම වසංගතය කියනවා. වී ගොවිතැනට සහල් නිෂ්පාදන ක්‍රියාවලියට වසංගතය කොහොමද බලපෑවි කියන්න කතානායකතුමා? ඔබතුමාත් කෘෂිකර්ම ඇමති හැටියට හිටියානේ. හරි, බලපෑවේ නැහැ. හැබැයි වී වලින් ස්වයංපෝෂිත මේ රටේ දැවැන්ත හාල් හිගයක් තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? කවුද හිතුවේ අපිට කන්න නැති වෙයි කියලා? නමුත් රට අවුරුදු 50ක් පස්සට ගියා. මේක සාපයක්. මිනිස්සු කියනවා සාපයක් කියලා. මේ අයවෙන් දුක් වින ජනතාවට කිසිම දෙයක් දීලා නැහැ. ගිය පාර කිව්වා වැට් එක අඩු කරා, පේයි නැති කරා, ඉකොනොමික් සර්විස් චාර්ජ් අයින් කරා කියලා, ලාභයේ මත බදු අඩු කරා කියලා. මේ සියලු දේ හරහා බඩු මිල අඩු වෙනවා විතරක් නෙමෙයි කතානායකතුමනි, ඒ අඩු වෙච්ච බඩු මිල ඒ මිලට පවත්වගෙන යන්න පුළුවන් කියලා කිව්වා. ඕක තියෙනවා සෞභාග්‍ය දැක්මේ කළු සුදු අකුරෙන් ලියලා. හැබැයි දැන් බදු වැඩි කළා. ගහෙන් වැටිච්ච මිනිහට ගොනෙක් ඇනගෙන යනවා වාගේ. හරි, 2021 බදු ආදායම රුපියල් බිලියන 1556යි. බලාපොරොත්තුව රුපියල් 2274යි 2022ට. ඒ කියන්නේ ගිය 2021 ඉඳලා 2022 වෙනකම් බලාපොරොත්තු වෙන බඳුල ඇමතුමා අලුත් බදු රුපියල් බිලියන 718 කෝටි 71800ක් ගහන්න. කවුද කියවන්නේ? මේ කෝටි 71800 ඊයේ බැසිල් ඇමතුමා වැඩි කරපු බදු කවුද කියවන්නේ? ඍජු බදු එකක්වත් වැඩි කරේ නැහැ. වත්කම් බදු පැනෙව්වේ නැහැ. සියලු බදු පැනෙව්වේ පාරිභෝගිකයාගේ මත. අපි එක බද්දක් විශ්ලේෂණය කරමු. සමාජ සංරක්ෂණ බද්ද කියලා 69 වෙටි පිටේ තියෙනවා මේ බද්ද 102.5යි කියලා. ඇත්තටම කනගාටුයි මුදල් ඇමතුමා මෙතන ඉන්නේ පැයි. ඒකනේ සදාචාරය. එතුමා කතා බජට් එක ඉදිරිපත් කරා විපක්ෂයකට පිළිතුරු දෙනවා. හරි ඒත් නැහැ. හරි වෙන කවුරුත් නැහැ. මීට පස්සේ අඩු ගන්න කියන්න පළවෙනි කතාවටවත් එන්න කියලා. හැබැයි එහෙම කියලා තාක්ෂණික සටහනේ තියෙනවා 103යි කියලා. මේක මම වැදගත් කතාවක් කියන්නේ. වැදගත් කතාවක් කියන කතානායකතුමා සමාජ සාරක්ෂණ බද්ද 102.5යි කියලා මුදල් ඇමතුමා මෙතන කිව්වා. හැබැයි පොතේ තාක්ෂණික සටහනේ තියෙනවා 103යි කියලා. මොකක්ද මුදල් ඇමතුමා
දෙන්න මේ
ගරු කතානායකතුමනි, මෙතුමා මේ Facebook එකේ live බලන්න කියලා අපිට කියලා තියෙනවා. මේ දාලා 10 දෙනෙක් නේ එතුමයි කතා වහන්න. දැන් අ කියනවා මුදල් ඇමතුමා ගැන. ඔය 10 දෙනෙක් ගැන 10 දෙනෙක්
නෑ බොහොම ඉස්සදී. හරි ඔබතුමා කතා කරන්නේ
ගරු කතානායකතුමනි, මේ කතානායකතුමනි කිසිම
ඔව් වික්‍රමරත්නතුමා
එක් මේ ගරු සභාවේ සම්ප්‍රදායක් තියෙනවා විපක්ෂයේ ප්‍රධාන කතාව කරනකොට එක ඩිස්ටර්බ් කරන්න එපා කියලා කරුණාකරලා
කියන්නේ.
බොම සුදි කිසිම විදියකට මේ ගරු සභාව ඇතුලේ Facebook live කරන්න බෑ. හරි ඒ නිසා මේ මෙතුමාගේ මේ නිකන් පුස් කතාවලට ඉඩ දෙන්න එපා. එතකොට මම කතා කරන්නේ වැදගත් දෙයක්. ගහපු ලොකුම බද්ද කටින් කියනවා 2.5යි කියලා, පොතේ කියනවා 3යි කියලා. මොකද්ද මේ කතාවේ තේරුම? එතකොට මේ බද්ද 2.5ද මේ බද්ද 3ද? උත්තර දෙන්න ඒකයි අහන්නේ මුදල් ඇමතුමාගෙන්. මේ ගහපු ලොකුම බද්ද 102.5ද 103ද කියන්න. කැබිනට් මණ්ඩලයේ කී දෙනෙක් ඉන්නවද මෙතන කියන්න. බන්දු ඇමතුමා කියන්න බද්ද කීයද කියලා. අඩු ගානේ ඒකවත් ඉදිරිපත් කරගන්න බෑ. කවුද මේ වලියලා දුන්නේ? මේක පිරිවැටුම් මත බද්දක්, ටර්න් ඕවර් ටැක්ස් එකක්. රැට් එකක් නෙමෙයි, එකතු කළ අගේට නෙමෙයි, මුළු අගේටම ගෙවන්න ඕනේ. ඒ කියන්නේ 103ක් බදු ගහනවා කියන්නේ ටර්න් ඕවර් 105ක් 6ක් වගේ වැට් එක. ඊට පස්සේ මාසෙට පිරිවැටුම මිල 25 නම් මිලියන 25 නම් ඒකට තවත් 108ක් හෝ 115ක් හෝ දැන් වැඩි කරපු 118 හෝ වැට් බද්දක් එකතු කරන්න ඕනේ. හරි ඒ කියන්නේ ටර්න් ඕවර් ටැක්ස් එකක් තියෙනවා, ඊට පස්සේ වැට් එකක් තියෙනවා. කොහොමද මේ බදු කළමනාකරණය කරන්නේ? කොහොමද මේ බදු මේ ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක කරන්නේ කොහොමද? හරි ඉතින් ඒ නිසා මහා මේක අවුලක් පාටපත් වෙනවා. ඊළඟට බැසිල් ඇමතුමා කියනවා බද්ද පාරිභෝගිකයන්ට තල්ලු කරන්න එපාලු. විහිළු කතාවක් නේ. ඒකට නීතියක් දාන්න පුළුවන්. දැම්මේ නැහැ. ධනවතා බේරලා සාමාන්‍ය මනුස්සයට බද්ද ගැහුවා. මේක විශාල පසුගාමි බද්ද. මට හිතා ගන්න බෑ ඇක්සිඩන්ට් එකක් වුණොත් රජයට බද්දක් ගෙවන්න ඕනේලු. වක්‍රාකාරයෙන් ඉන්ෂුරන්ස් එකේ ප්‍රීමියම් එක මොන රටේද? මමත් ඇමරිකාවේ කාලයක් ජීවත් වුණා. ඇමරිකාවත් එහෙමද? මේ කොහෙවත් නැහැ ඔහොම බද්දා. හරි ගාහෙන් වැටිච්ච මිනිහට ගොනහන්න වගේ කියලා ලක්ෂණ නැවතුමා කියනවා. කතානායකතුමනේ කිසිම බදු ප්‍රතිපත්තියක් නැහැ. අඩු කරනවා, වැඩි කරනවා, වෙනස් කරනවා. 2019 දෙසැම්බර් මාසේ කිසිම විශ්ලේෂණයක් නැතුව තමයි, අධ්‍යයනයක් නැතුව තමයි බදු වැඩි කරේ, අඩු කරේ. එදා ස්වාධීන ආර්ථික විශේෂඥයෝ කිව්වා වගේම රජයේ භාණ්ඩාගාර පාඩුව රුපියල් බිලියන 500ට වඩා වැඩි. හැබැයි ඒ රුපියල් බිලියන 500න් කෝටි 50,000න් එක සතයක් පාරිභෝගිකයට ගියේ නැහැ. මුළු මුදලම ලොකු ව්‍යාපාර කට්ටිය ලබා ගත්තා. මේ දවන්ත බඩු අඩු කිරීමත් සමග රජ විශාල අර්බුදයකට ගියා. භාණ්ඩ මිල පාලනය කරා වගේම භාණ්ඩාගාර බිල්පත් වල මිලත් පාලනය කරන්න ගියා. ඒකට ගෙවන පොලිය 105ට සීමා කරා. නමුත් එම අඩු පොලියට කවුරුත් ජනතාව ආයෝජනය කරේ නැහැ. හැම සතියකම වගේ වෙන්දේසියට ලංස ලැබුණේ නැහැ. ඒ නිසා රජයේ අවශ්‍යතාවයන්ට මහ බැංකුව මීට කිසි දවසක නොකළ ආකාරයට මුදල් අච්චු ගැහුවා. ඕකට තමයි මම කිව්වේ මැජික් මනී ට්‍රී න්‍යාය කියලා ගිය බජට් එකේදී. අද වෙනකොට මේ රටේ හැමෝම දන්නවා ඉමක් කොනක් නැතුව සල්ලි අච්චු ගැහුවා මොකද වෙන්නේ කියලා. නිවාඩ් කබ්‍රාල් මහත්තයා මොනවා කිව්වත් ඊයේ බැසිල් ඇමතුමා මේකට සඳහන් කරේ නැහැ වචනයක්වත්. උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍රයෙන් කඩා වැටුණා.
ඩොලරය මිල 203යි කියලා කියනවා. මම නම් ඔබ කියන්න මට 203ට කොහෙන්ද ගන්න පුළුවන් කියලා. චතම් සීන් එකේ 225යි 230යි. අවසන් ප්‍රතිඵලය තමයි අහස උසට නැග්ග බඩු මිල. අසන ජනතාවගේ ඉතිරි කිරීම වල වටිනාකම මුළු මනින්ම කඩාගෙන වැටුණා. නමුත් මේ ආයවැය බඩු මිල අඩු කරන්න මම කලින් කිව්වා වගේ කිසිම යෝජනාවක් වැඩපිළිවෙලක් නැහැ. හරි. නමුත් මේ සත්ව පහක සහනයක් නැහැ. මම කියන්නම් ඉදිරියේදී වෙනද බඩු මිල තවත් ඉහළ යනවා. ඒ කිසිසේත්ම වසංගතය නිසා නෙමෙයි. ඒ ආණ්ඩුවේ අමනෝඤ්ඤ උද්දච්ච තීරණ නිසා. දැන් බලන්න කතානායකතුමා මේ කාසිය අනිත් පැත්ත. කෘෂිකර්මය කර්මාන්තයේ සේවාර්ථික කෘෂිකර්මය විනාශ කරලා ඉවරයි පොහොර නැති නිසා නැති ප්‍රශ්නයක් ඇති කරගත්තා. මේ රට විශාල ආහාර අර්බුදයකට පත් වෙලා රට යන්නේ සාගතයට. මිනිසුන්ට දුර්භික්ෂ බය. ගිනි ගණන් වලට යාලිෆ් කරමු නැනෝ යූරියා දාලා පැලයට අවශ්‍ය නයිට්‍රජන් ලබා දෙන්න බෑ. ඔබතුමා ඒක දන්නවා. අපි හිතුවා ගොවි මහත්තුරු බලාපොරොත්තු වුණා අයවැයෙන් බැරෑරුම් ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියලා. නමුත් ඒ ගැන වැඩිය කතා කරේ නැහැ. සොච්චමයි දීලා තියෙන්නේ. රුපියල් බිලියන 35ක් දීලා තියෙනවා සියලු කාබනික පොහොර සහ කාබනික කෘමිනාශක නිෂ්පාදනය කරන්න. නමුත් මේ මහා කන්නේ පොහොර නැතුව ගොවි පාඩුවට සතයක්වත් දීලා නැහැ. අස්වැන්න වැටෙනවා 50%කින් 60%කින් 40%කින්. හැබැයි ඇමතුමා කියනවා පරිපූර්ණ ඉස්තමේන්තු එකක්වත් දාන්න දෙන්නේ නැහැ කියලා. එහෙමනම් මේ බජට් එකේ 5%ක්වත් ඒකට වෙන් කළ නැත්නම් ගොවි මහත්තුරුන්ගේ අස්වැන්න මේ කඩාගෙන වැටුනම ඒකට වන්දි ගෙවන්නේ අහසෙන් ගෙනල්ලාද?
වන්දි ගෙවනවා.
කවුද වන්දි ගෙවන්නේ? වන්දි ගෙවන්නේ පරිපූර්ණ ඉස්තමේන්තුවක් දාන්න බෑ කියලා මුදල් ඇමතුමා කිව්වා. එහෙමනම් අපි ගොවි මහත්තුරුන්ට කියනවා තමන් හොඳට සිහි බුද්ධියෙන් මේ බජට් එකේ කියන එක අහගෙන ඉන්න කියලා. හරි. ඉතින් අනිත් එක තමයි කෘෂිකර්මය වැඩෙනකොට අපි කවුරුත් දන්නවා මුළු ග්‍රාමීය ආර්ථිකයම විනාශ වෙනවා. තව දුරටත් 169 රවට්ටන්න බෑ කතානායකතුමනි. මන්ත්‍රීලා ගමට එනකන් ඕම් බලාගෙන ඉන්නවා සලකන්. සුළු හා මධ්‍යම ව්‍යාපාරික නැත්තටම නැති කරා. බැංකු වලට පැනලා අපේ තිබිච්ච ගෙදර උදුර ගන්නවා. වාහනයට පැනලා දරුවාගේ බෙල්ල මිරිකලා වාහනේ උදුර ගන්නවා. මම එක උදාහරණයක් විතරක් දෙන්නම් මේ සහල් නිෂ්පාදකයෝ ගැන. ලොකු මෝල් හිමියෝ මේ දවස්වල හෙලිකොප්ටර් වල යන්නේ. පොඩ්ඩක් පිටිපස්ස බැලුවොත් කියයි කවුද කියලා. හරි. හැබැයි පොඩි මෝල් හිමියෝන්ගේ මෝල බැංකුවට සින්නක් කර වෙන්න ඉඩ තියෙනවා. අපි එදා ශක්ති කියලා මෝල් 200ක් විතර එකතු කරලා දිස්ත්‍රික් කඩක පටන් ගත්ත මේ සම්පකාර ව්‍යාපාරය ඒක විනාශ කරලා දැම්මා. අපි එදා වුන්ට ශක්තිය දුන්න මේ තර්ක කරන්න ඒක නැති කරා. දැන් මොකද කියන්නේ? අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි රටින් හාල් ගේනවා. අපි රටින් හාල් ගේලා මේ රටේ සහල් ස්වයං පෝෂිත එකට මොන කතාවක්ද දරු කතානායකතුමා කිව්වේ? විශාල කර්මාන්ත ශේෂ්ත්‍රය දිහා බලන් ආර්ථික මර්මස්ථාන වලට මොකද කරේ? දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා බොරු කියලා බලයට අවිලා යුග ධන 240 සින්නක් කරව එක්ක ඒක ඩොලර් මිලියන 650ක පවර් පර්චස් ඇග්‍රීමෙන්ට් එකක් තියෙනවා තරගකාරී නොනැලස ලබා ගත්ත. හරි. ඒකයි මේකේ තියෙන කැච් එක. සෙලෙන්දිවා කියලා කම්පැනියක් දාලා ප්‍රධාන තැපල් කාර්යය විදේශ අමාත්‍යාංශ ගොඩනැගිලා මේ සියලු ටික විකුණන්න යනවා. හැබැයි තාම කුණු කොල්ලටවත් කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ මේවා ගන්න. මහා ලොකුවට කිව්වා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විකුණන්න දෙන්නේ නැහැ කියලා ඉන්දියාවට. හැබැයි අනිත් පැත්තෙන් ඊට වඩා ලාභදායක බටහිර පර්යන්තය ආදානට වික්කා. මේ ළඟදි නිවාඩ් කබ්‍රාල් බ්ලූම්බර්ග් ආයතනයට කිව්වා 2021 දෙසැම්බර් වෙනකොට ඩොලර් බිලියන 1ක් පමණ 400ක් මිලියන 400ක් ඩොලර් බිලියනක් පමණ ප්‍රමාණයක් රටේ ආර්ථික මරමස්ථාන විකුණලා ලබා ගන්නවා කියලා. මේ දේශහිතයිසි රාජපක්ෂ ආයවැයෙන් ඒ අන මාර්ගය පැහැදිලි වෙනවා කතානායකතුමනි. මොකද මේ මාර්ගය පුද්ගලීකරණය රටේ සම්පත් විකිණීම. මේ නිසා වෘත්තීය හා දේශපාලන අරගල උත්සන්න වෙලා මුළු රටම වගේ එක මතයක ඉන්නවා අර ඇමරිකන් කම්පැනිට LNG අධිකාරිය දීමට විරුද්ධයි කියලා. දැන් රජයේ පැවැත්ම පිළිබඳවත් අභියෝගයක් වෙලා. අපි දැක්කා විමල් වීරවංශ ඇමතුමා ගම්මන්පිල ඇමතුමා සෝලිස් හෝටලේ කරපු කතාව. කැබිනට් එකටවත් පෙන්වන්නේ නැතුව හොරප් පාරේ නිව් ෆෝට්‍රස් කිව්සම අස්සම් කරා කියලා කිව්වා. අපි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් කිව්වා ඒක උල්ලංඝනය කිරීමක් මේ කිවිසුම අපිට ඉදිරිපත් කරන්නේ නැති එක කියලා පාර්ලිමේන්තුවේ වගකීමක් තියෙනවා කියලා සභානායකතුමාට කිව්වා. අපි බලාපොරොත්තු වෙන එක විශ්ලේෂණය කරා. හරි. මොකද්ද ඔවුන් කිව්වේ? විමල් වීරවංශ ඇමතුමා මේක තමයි කිව්ව ඉතිහාසයේ දැවැන්තම හොරකම. හරි. එක පැත්තකින් කුඩා කර්මාන්ත වලට මරු පහරක් දෙන ගමන් විශාල කර්මාන්ත ටික විදේශිකයන්ට හොර රහසේ යක්කු යක්ෂණ මහර විකුණලා දානවා. දැන් ජනාධිපතිතුමා කියනවා විපක්ෂයට මේක පිළිබඳව උද්ඝෝෂණය කරන්න බැරිලු. පුදුම කතාවන්නේ. අපි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. අපේ අපි බලන්නේ මේ ජනතාවගේ ප්‍රශ්න රජයට ඉදිරිපත් කරලා උද්ඝෝෂණය කරලා කියන්න. කතානායකතුමනි, උද්ඝෝෂණය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ගැසට් එකක් ගහලා නවත්වන්න බෑ. අපි දන්නවා වසංගතය තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය නීති රීති හරියට පිළිපදලා අපි අපේ උද්ඝෝෂණය කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි, මේ රට සමහර රටවල් විසින් ප්‍රාණ අපේටත් අරගෙන මහා උජාරුවට කිව්වනේ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියලා. කොහ මුදල් වෙන් කළා නැහනේ. කොහ මුදල්? නමුත් කාබනික පොහොර කියලා අසූචිනාවක් දැන් බලාගෙන ඉන්නවා බාන්න. මොකද්ද දෙයියනේ ඔබල මේ රටට කළේ? විදේශ අමාත්‍යාංශයේ නිදිද? චීන අපේ මිත්‍ර රට මෙච්චර ප්‍රශ්න දුරදක යන්න දූට්න එක ඔබලාගේ වැරැද්ද. ඔබලාට මේ රට විනාශ කරන්න මේ විදිහට ඉඩ දෙන්න බෑ. බැරි නම් කියන්න, යන්න, අපි අවිල්ල කරලා දෙන්න. සේවාර්ථිකයට මොකද උනේ බලන්න. ගුරුවරු දිහා මේ ආණ්ඩුව ගුරුවරුන් මහපාරට ඇදලා දාලා දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරා. අපේ රජයෙන් ගුරුවරුන්ගේ පඩිය 100%-106%කින් වැඩි කරා. 100%-106%කින් වැඩි කරා. හැබැයි මොවුන්ට රුපියල් බිලියන 30ක් දී ගන්න බැරුව ගුරුවරුන් ගැන සමාජයේ තියෙන ගරුත්වයත් බිඳලා දැම්මා. දැන් කියනවා දෙන්නන්ලු දෙන්න පුළුවන් නම් ඇයි මෙච්චර ප්‍රමාද කරේ? එතන පොහොට්ටු දේශපාලනයක් කරා මම දැක්කා. ලැජ්ජයි. ගුරුවරුන්ට ගෙවන්න සල්ලි නැහැ කිව්වට, වසංගත කාලේ දිවාරය වැඩ කරපු හෙද හෙදියන්ට පොරොන්දු වෙච්ච දීමනා ගෙවන්න සල්ලි නැහැ කිව්වට, තමන්ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාට 140 ගානේ බෙදෙනවා. හිටපු පළාත් සභා මන්ත්‍රීලා උපසභාපතිලා කරලා 120 ගානේ බෙදනවලු. ඊට අමතරව සභාපතිලාට 100 ගානේ දෙනවලු. 110 ගානේ. සම්පූර්ණ දේශපාලන ක්‍රියාව. කිසි දවසක මේ විදිහට සම්බන්ධකාරක සමිතු සභාපතිලාට මෙහෙම බලයක් දීලා නැහැ. කිසිම විනිවිදභාවයක් නැතුව සාක්කුවට කොටසක් දාගන්න ඒවට ප්‍රතිපාදන තියෙනවා. මේ සඳහා මුළු වියදම හොතට අහගන්න කතානායකතුමනි, බිලියන 85ක් කෝටි 8500ක් කියලා මුදල් ඇමතුමා කිව්වා. ලැජ්ජ නැද්ද? ගුරුවරුන්ට අමතරව සේවාර්ථිකයෙන් ජීවත් වෙන්න මිලියන ගානක අපේ ජනතාව අසරණ වෙලා, ගෑස් නැතුව පොඩි තේ කඩයක් කරන්න බෑ, ආප්ප කඩයක් කරන්න බෑ, සීමෙන්තෙන් නැතුව මේසන් බාස්සට වැඩ නැහැ, වඩු බාස්සට වැඩ නැහැ, හරි පේන් බාස්සට වැඩ නැහැ, ස්වයං රැකියා කරන කට්ටියට වැඩ නැහැ, යන්නේ නැමන්නේ. දැන් බලන්න කතානායකතුමනි, වැදගත් කතාවක් තියෙනවා. බොහෝ තරුණ පිරිස් ලංකාවෙන් ඉඳලා පිටරට වල තමන්ගේ සේවා සපයනවා. දැන් මේ පාස්පෝර්ට් පොලිම ගැන කතා කරන්නේ, සොෆ්ට්වෙයා හදනවා මෙහෙ ඉඳලා, ග්‍රැෆික් ඩිසයින් කරනවා, ඔන්ලයින් ටියුෂන් දෙනවා, බැක් ඔෆිස් කරනවා. එවුව කරන්න කතානායකතුමනි ෆ්‍රීලාන්ස් ප්ලට්ෆෝම් තියෙනවා. ෆිවර් කියලා තියෙනවා, ෆ්‍රීලාන්ස් කියලා තියෙනවා, අප්වර්ක් කියලා තියෙනවා, ඕන වැඩක් කියලා තියෙනවා, ප්‍රතිලාව කියලා තියෙනවා. එහෙම කරන ලංකාවේ ඉඳන් මේ අලුත් ලෝකේ අලුත් ක්‍රමයට ඉන්ටර්නෙට් එක හරහා අපේ තරුණ තරුණියෝ ඩොලර් ගේනවා. මේ අමනෝඥ ආණ්ඩුව මොකද ගිය සතියේ කරේ? නීතියක් දැම්මා. මේ සියලු ඩොලර් රජය කියන රුපියල් 203ට මේ මැන්ඩටරි, ඒ කියන්නේ මේ බලෙන්ම අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ කියලා. ඒකෙන් මොකද්ද කරන්නේ? අර යහතින් තමන්ගේ මහන්සියෙන් රජයට බරක් නොවි හොඳ ආදායමක් ලබන තරුණ තරුණියෝ කණ්ඩායම පාස්පෝර්ට් පොලිමට පන්නලා දාන එකනේ කරන්නේ. ඇයි මෙහෙ ඉඳන් කරනවා නම් දඩයක් තියෙනවා, රට ගිහිල්ලා කරවතින් දඩයක් නැහැ. මේක හරිම කොන්ට්‍රඩික්ටරි. මේකට කියනවා ඔක්සිමෝරන් කියලා ඉංග්‍රීසියෙන්. එහෙම කරලා ආයවැය කතාවේ මුදල් ඇමති සුභා කියනවා ෆ්‍රීලාන්ස් කරන කට්ටියට ඒ ඔන්ටර්ප්‍රනෝර්ස්ලට දිරි ගන්නනවලු. මොන විහිළුද කතානායකතුමා මේ? කවුද මේ තීරණ ගන්නෙ? ඇත්තටම මේ සියලු ඩේටම වඩා හොරකම දූෂණය වංචාව රජ වෙලා සීනි වංචාකරුවන්ට සුදුලුණු වංචාකරුවන්ට මොකද වුනේ? සීනි වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් ඉල්ලලා දැන් අවුරුද්දකට කිට්ටු වෙනවා. තාම නැහැ. සුදුලුණු හොරකම් කරේ ලොකු ලොක්ක කියලා බරපතල චෝදනාවක් තියෙනවා. චෝදනා කරපු කට්ටිය එළියේ හොරු ඇතුලේ කියලා මිනිස්සු කියනවා. මේ එකක් දෙකක් විතරයි. නමුත් මේ දූෂිත ආණ්ඩුව ගැන හොඳටම කිව්වේ විමල් වීරවංශ ඇමතුමා. ඔහු කිව්වා මුළු ලෝකෙටම ඇහෙන්න මේ රජය තමයි කියලා මේ රටේ ඉතිහාසයේම තිබිච්ච දූෂිතම රජය. අපි මොනවා කියන්නද තව කැබිනට් එකේ යමති කෙනෙක් කිව්වේ. ඇත්ත කතාව තමයි ආයවෙන් කොච්චර සුන්දර කතා කිව්වත් දැන් පොඩි මිනිහට පොඩි ව්‍යාපාරිකයට මේ රටේ ඉඩක් නැහැ කතානායකතුමනි. ජාවාරංකාරයන්ට ගජමිතුරන්ට තමයි සුපිරි කාලයක් උදා වෙලා තියෙන්නේ. ටොයිලට් සෙට් එක කියලා තිබුණේ රුපියල් 15000යි ටොයිලට් සෙට් එක. මොකද කරේ? මහ විශාල ආනයන බද්දක් ගැහුවා ආනයන සීමා කරා. දැන් ටොයිලට් සෙට් එක කීයද? රුපියල් 50000යි. එහෙම කරලා සමස්ත කුඩා ව්‍යාපාරිකයෝ හාන්සි කරලා හෙන්තයෝ එක්කෙනෙක්ට දෙන්නට ප්‍රකෝටිපතිව වෙන්න ඉඩ දුන්නා. තන්නේ කර ගජමිතුරු සංග්‍රහය. කොවිඩ් බිස්නස් එකක් කරගත්ත ලෝකේ එකම රට ලංකාව. එක වැක්සින් එකකින් ඩොලර් 10ක් රටට පාඩු කළ වැක්සින් වංචාව, PCR වංචාව, ඇන්ටිජන් වංචාව. රට විරුවන්ගේ නිරෝධානයෙන් ගසා කෑවා. ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕනේ, ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. එහෙම කරපු ආණ්ඩුව දිගින් දිගටම කියනවා කොවිඩ් වසංගතයට මහා විශාල මුදලක් වෙන් කරා කියලා. ඒ නිසා ජනතාවට සහන දෙන්න බැරි වුණා කියලා. මම සභාගත කරනවා අගෝස්තු 6 වෙනිදා ඩේලි නිවුස් පුවත්පත. මේ තියෙන කතානායකතුමනි, මේක තමයි ප්‍රධාන ශීර්ෂ පාඩේ ඩේලි නිවුස් පුවත්පත්. ඒ සභාගත කරනවා හැන්සාඩ් ගත කරන්න කියලා. කොවිඩ් මර්ධනයට රුපියල් බිලියන 700ක් වියදම් කරා. ඒ කියන්නේ 2020 රජයේ ආදායම වෙච්ච රුපියල් බිලියන 1380න් හරියටම භාගයක් කියලා මේ හිටපු ඇමතිවරයා කියනවා. අමූලික පට්ටපල් බොරු. මුදල් අමාත්‍යාංශයේ ජූනි මාසේ 30 වෙනිදා වාර්තාවේ කියනවා 2020 වියදම් කරේ රුපියල් බිලියන 117යි, 21 ජනවාරි ඉඳලා ජූනි වෙනකොට රුපියල් බිලියන 53යි. ඊළඟට ඊයේ සභාගත කරපු නොවැම්බර් 12 වාර්තාවේ කියනවා 2020 වියදම බිලියන 7.79යි, 21 වියදම බිලියන 148යි කියලා. මොන වාර්තාවට වුණත් බිලියන 200ක් පමණ තමයි වියදම් වෙලා තියෙන්නේ. හරි, බිලියන 700ක් නෙමෙයි. ඇයි මෙහෙම බොරු කියන්නේ? ඇයි මේව වාර්තා කරන්නේ? කොහොමද මේවා ප්‍රධාන ශීර්ෂ පාඨ වෙන්නේ? ඇයි මිනිස්සු මුලා කරන්නේ? හරි, මේ වුණත් ඔය වියදම පියවන්න ගොඩක් ප්‍රධාන ලැබුණ අපිට ලෝකයේ අපේ මිත්‍ර රටවල් වලින් සහ ලෝක බැංකුවේ යන ආයතන වලින් මිලියන 144 ඩොලර් ලෝක බැංකුවේ ඩොලර් මිලියන 843ක් ඉතාමත්ම සහනදායි ණය හැටියට අරවා කිව්වේ ප්‍රධාන හැටියට. හරි, ඒ කියන්නේ රුපියල් බිලියන 200ක් මේ වියදම් කරපු හැම ඩොලරයකටම හැම සතයකටම අපිට ලෝක බැංකුවෙන් වගේ ආයතන වලින් සහනදායි ණය ක්‍රමයට එහෙමත් නැත්නම් නිකන් තෑගි හැටියට මේ මුදල් ලැබිලා තියෙනවා. මොකද්ද මෙතන ඇවිල්ලා කියන්නේ සල්ලි තිබුණ නැහැ කියලා. මේවා මිනිස්සු විශ්වාස කරනවා, මිනිස්සුම මුලා කරනවා. මේ සියලු විස්තර හැන්සාඩ් ගත කරන්න කියලා කියනවා. ගරු කතානායකතුමනි, හැමදේම කොවිඩ් වසංගතය මත පටවල ජනතාව මුලා කරනවා. සැප්තැම්බර් 7 වෙනිදා මේ මුදල් ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවේ මෙන්න මෙහෙම කියනවා, මං හැන්සාඩ් එකෙන් උපුට ගන්නවා. කෝට් විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය නිසා අද වෙනකොට මේ වර්ෂයට පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් රුපියල් බිලියන 1500ත් 1600ත් අතර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඊයේ කියනවා රුපියල් බිලියන 500ක් අඩු වෙලාලු. මොන විකාරයක්ද කතානායකතුමා මේ? එතකොට රුපියල් බිලියන 1600ත් රුපියල් බිලියන 500ත් අතර ලොකු වෙනසක් තියනවා නේද? තුන් ගුණයකින් අතිශෝක්තියට ලක් කළා, ජනතාව මුලා කළා. ඇත්තටම කතානායකතුමනි, රජයේ ආදායම අඩු කරගන්නේ තමන් විසින්ම කිසිම හිතිල්ලක් බැලිල්ලක් නැතුව බදු අඩු කරපු නිසා, බදු අය කරන සීමාව පුදුමාකාර ලෙස ඉහළ දාපු නිසා, එදා කරපු අමනෝන්‍ය ක්‍රියාව නිසා මුළු රටම දුක් වින්දා. ඒ ගැන වචනයක්වත් ආවේ කතාවේ නැහැ. මේක වෙන්න ඕනේ නිදහසෙන් පස්සේ තිබුච්ච අසාර්ථකම ආයවැය. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් කතානායකතුමනි, මේකට කියන්නේ ඇදගෙන නානවා කියලා. බලන්න ඊයේ ඉදිරිපත් කරපු මූල්‍ය වාර්තා. 2022 ආදායම රුපියල් බිලියන 2284යි, වියදම බිලියන 3912යි, අයවැය හිඟය රුපියල් බිලියන 1628යි, දළදේශීය ප්‍රතිශතයක් ලෙස 8.8යි. ඒ කියන්නේ කතානායකතුමනි, මේ බැසිල් ඇමතුමා ගෙනාපු අයවැයෙන් බදු වැඩි කිරීම 146ක්. හරි, මේ ණය වාරික නැතුව මේකත් පොඩ්ඩක් අහන්න කතානායකතුමා. ණය වාරික එකතු කරයින් පස්සේ මුළු වියදම රුපියල් බිලියන 5245යි. ඒ කියන්නේ 124,500 රුපියල් කෝටි. හැබැයි ආදායම බලාපොරොත්තු වෙන්නේ කෝටි 228,400යි. ඒ කියන්නේ ණය ගන්න සිද්ධ වෙනවා රුපියල් කෝටි 320,000. හරි. මේ ණය ප්‍රමාණයෙන් අවම වශයෙන් එන අවුරුද්දේ ඩොලර් වලින් ඩොලර් බිලියන 5ක් ණය ගවන්න තියෙන ආණ්ඩුවට කො ඩොලර් මේ විදියට විනාශ කරපු රටකට ආයෝජක වෙයිද? කිසිම ස්ථාවරයක් නැති රටකට ආයෝජක වෙයිද? තමන්ගේ ඩොලර් බලෙන් රුපියල් වලට මාරු කරන රටකට මොන ආයෝජකද එන්නේ? අද ලංකාව ආයෝජකයෙන් නැති වේලන රටක් වෙලා අඩු ගානේ ස්වෛරී බැඳුම් කරයකවත් ආයෝජනය කරන්න කවුරුත් නැහැ. 2019 දෙසැම්බර් ඉඳලා අපේ ශ්‍රේණිගත කිරීම වලින් සී ග්‍රේන් පල්ලෙහාට වැටුණා. අද ඉන්නේ මෝඩිස් CAA2 කියන මට්ටමේ. තව එක ලෙවල් එකයි තියෙන්නේ CAA3 වලට යන්න. ඒක අඩිය. ඊට පස්සේ CA කියන්නේ ණය පැහැරහන්න රට. අපිට ජාත්‍යන්තර වෙළඳපොළට ණය ගන්න යන්න බෑ. දොරවල් වැහිලා. ඊයේ හන්දාවේ කරු කතානායකතුමනි මම මේකට ලෑස්ති වෙනකොට ඊයර අද උදේ එක මාට්ට විතර බං ගිහිල්ලා බැලුවා ලංකාවේ ස්වෛරී බැඳුම් කර ද්විතීක වෙළඳපොළේ කීයටද විකිණෙන්නේ කියලා. විකිණෙන්නේ අදී අවදානම් තත්වයක. ඩොලරයක වටිනාකමක් තියෙන අපේ බැඳුම් කරයක් මිනිස්සු ආස්තයක තියෙන්නේ. ඒ කියන්නේ ලන්සු දාන්නේ 160කට විතර ප්‍රමාණයකට. සමහරවිට ඊටත් අඩුවෙන්. දැන් ගිහිල්ලා බලන්න ඔබලාගේ ටෙලිෆෝන් එකෙන් යන්න www.bondsupermart.com කියන වෙබ්සයිට් එකට. 2020 ජූලි මාසේ 25 වෙනිදා කල්පිරෙන 105.85 බැඳුම් කරේට තියෙන ලන්සුව කීයද කියලා 144.2 වාර්ෂික පොලිය. ඒ කියන්නේ ඒකේ ආයෝජනය කරන්න නම් ඔවුන් බලාපොරොත්තු වෙනවා 144.2 ප්‍රතිලාභයක් ඇනුවලයිස් ක්‍රමයට. හරි. ඒකයි ඇත්තටම මේ රටට වෙලා තියෙන්නේ. 2023 අප්‍රේල් 18 වෙනිදා කල්පින්න බැඳුම් කරේට තියෙන ලන්සුව 143.1. සංසාරේට අපිට මෙහෙම වෙලා නැහැ. Our international sovereign bond prices have crashed in the secondary markets. Almost all our bonds are trading at less than 60 cents to the dollar. මේ රජය අපේ රට මහා නායකුලක හිර කළ කතානායකතුමනි තොණ්ඩුව ජනතාවගේ බෙල්ලම වැටිලා තියෙන්නේ. මේ ආයවෙන් තොණ්ඩුව ගැස්සෙන එක වළක්වන්න බැරි වෙලා තියෙනවා. මුදල් ඇමතිතුමාට කනගාටුවෙන් අපිට කියන්න සිද්ධ වෙනවා. සර් රුයි සර්ගේ සහෝදරයෝ එකතු වෙලා කරපු හදිය බලන්න. දැන් මොකද කරන්නේ? ඩොලර් ණය ගෙවන්නේ කොහමද? එන මාස 12ට ඩොලර් බිලියන 7ක මුළු ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. නමුත් සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 2.2. නොයෙකුත් රටවල් වලින් අපිට ණය දෙනවා කිව්වා. මම මේ ලයිස්ට් වල ලියාගත්තා. චීනෙන් ඩොලර් බිලියනක් දෙනවා කිව්වා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ස්වැප් එකක් ඩොලර් බිලියන 1ක ණයක් දෙනවා කිව්වා. ඕමාන්ෙන් ඩොලර් බිලියන 3.5ක් දෙනවා කිව්වා. කතාරකෙන් ඩොලර් බිලියන 3.5ක් දෙනවා කිව්වා. අර ඇමරිකාවෙන් අර 107 ෆ්‍රී එකක් ගෙවලා කෙන ඩිමොට් හරහා ඩොලර් බිලියන 2.5ක් ගෙවනවා කිව්වා. කෝ මොනවද ආවේ? මුකුත් නැහැ. ඔබතුමා දන්නේ නැතුව අපි කවුරුත් දන්නේ නැතුව ඊයේ හරි ෂෝක් වැඩක් වෙලා මේ කයවැය කතාව කියවන වෙලාවේ මේ සල්ලි එන්න තියෙන නිසා දැනගත්තාම මහ බැංකුවෙන් ඊයේ ඉෂු කරලා තියෙනවා රික්වෙස්ට් ෆර් ප්‍රොපෝසල් එක. Yesterday while the budget was being read out by our finance minister, central bank floated the RFP for arrangers to securitize the approximately $7 billion remittances. Can you even believe it? Unbelievable. If we tie these receivables to structure a financing facility, how will we use the proceeds to pay for our imports? That is how we bridge our trade deficit. ඒ කියන්නේ අපිට ප්‍රේෂණ ලැබෙනවා මැද පෙරදිගින් වාගේ අවුරුද්දට ඩොලර් බිලියන 7ක්. මේ කතාව යන වෙලාවේ මහ බැංකුවෙන් නිකුත් කළ RFP එක කරෙන්ජස්ලා හොයන්න ඒ ලැබෙන ඩොලර් බිලියන 7 අපේට තියලා ණයක් ගන්න securitize. මම ඒ RFP එක දැන් සභාගත කරනවා. මම කියනවා මේක හැන්සාඩ් ගත කරන්න කියලා. මේ මොකද්ද? මේ මොකද්ද මේ කරන්නේ? ඒ මිනිසුන්ගේ සල්ලි ටික අපි securitize කරලා කියන මේක තමයි අපේ අපිට ණයක් දෙන්න කියලා. මේ තියෙන්නේ. හරි. මහමුද් මම කියන්නම් ඇවිල්ලා ඉන්නේ කවුද කියලා ණය දෙන්න. මම කියන්න. කළු සංඩේ ලොන්ඩ්‍රියට ආවේ කවුද කියලා? LTT එකේ පරණ යාළුවා ලයිකා මොබයිල් කාර්යා අලි රාජා සුභාස්කරන් තාටත් මතකනේ ස්කයි නෙට්වර්ක් කතාව. එයා තමයි ජෆ්න LPL ටීම් එකත් බලෙන්ම ගත්තේ. එයා යන්නේ හෙලිකොප්ටරේ එයා ෆෝස් එකේ. දැන් මුදල් විසිද්ධ කරන නීතියත් හරිනේ කතා නැහැකතුමා. බලමුකෝ ඩොලර් බිලියන කීයක් මෙයා ගේනවද කියලා කළුත් ත්‍රස්තවාදී සල්ලි. හැබැයි මම එකක් කියන්නම් කතානායකතුමා, මේක බැක්ෆයර් වෙනවා. වැදගත් විදියට ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක සාකච්ඡා කළා. මේ ගෙවන්න තියෙන ඩොලර් බිලියන 14 වාණිජ ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ. ඒක කල් දා ගන්න ඕනේ. මොරටෝරියම් එකක් ගන්න ඕනේ. හුස්ම ගන්න අවස්ථාවක් ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ රට හදලා ඒක ගෙවන්න.
මන්ත්‍රීතුමායි කාලය අවසානයි.
හරි, මට තව විනාඩියක් මම අවසන් කරනවා. බැසිල් ඇමතිතුමා ඊයේ හොඳ කතාවක් කිව්වා. හිතපු ගරු මුදල් ඇමති ආචාර්ය එන්.එම්. පෙරරා IMF එක විවේචනය කරා කිව්වා. ලොකු කතාවක් කිව්වනේ. පිටු ගානක් කියෙව්වා. මම කියන්න දෙක දෙයක්. මේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි පාරට IMF එක සමග සාකච්ඡාවක් ආරම්භ කරේ ණයක් ගන්න හිටපු අමාත්‍ය ගරු ආචාර්ය එන්.එම්. පෙරරා මුදල් ඇමතිතුමා 1964 සැප්තැම්බර් මාසේ ටෝකියෝවේ IMF annual summit එකේ එතුමා මේක ඉල්ලුවා. මේක දන්න නිසායි කියන්නේ. ආර්ථික ඉතිහාසයේ කර යම් කිසි දෙයක් හරි දන්නවා නම් ඒක මොකද්ද? 59 කතා කරලා දිනවා. හරිද? ඉතින් ඒ නිසා මම මේක සභාගත කරනවා. මම එතුමාගේ කතාව සභාගත කරනවා. ඉතින් ඒ නිසා
තමයි කාලය අවසානයි.
හරි, විනාඩි තව තප්පර 30යි. මේ නිසා
කතානායකතුමනි, මේ හර්ෂ මන්ත්‍රීතුමා කියන මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවෙත් නැහැ කියලා දෙපාරක් පාරක් එතුමා මේ වෙලාවේදී ඉන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බජට් එකේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ. ඒ නිසා ඒක මම මතක් කරන සභාවට. ඊළඟ ඔබතුමාට මතක කරන අඩුවතුමාගේ විපක්ෂ නායකවත් නැහැ ඔබතුමායි කතා වහන්න. විපක්ෂ නායකවත් දින ගන්න බෑ.
ඔබතුමායි.
හරි 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 හරි. එහෙමනම් හරි, මං අවසන් කරන්න. ජනතාවගේ බෙල්ලේ දාපු තොණ්ඩුව දැන් ගැස්සෙන්න යන්න. කතානායකතුමා අවසන් වශයෙන් මේක මෙලෝ රහක් නැති හුදු ලියවිල්ලක් විතරයි. නිකම් පුස්සා. ලොකුම ජයග්‍රහණය තමයි තමන්ගේ ප්‍රාදේශීය මන්ත්‍රියට බෙදපු ඩොලර් රුපියල් බිලියන 85. අනෙක් එක තමයි මාර්ග සංවර්ධන. ඉතින් හැමදාම ඕක තමයි. අධ්‍යාපනයට මොනවද කරේ? සෞඛ්‍යයට වැඩක් නැහැ. පොදු ප්‍රවාහනය ගැන වචනයක් නැහැ. සංචාරක ශේත්‍රයේ වැඩිලා ප්‍රසන්න ඇමතිතුමාගේ කණ්ඩායම් බලන් ඉනවා මොනවද
කරන්නේ?
වචනයක් කතා කරේ නැහැ. තාක්ෂණය ගැන නැහැ. නවෝත්පාදනය ගැන නැහැ. අන්තිම අසාර්ථකයි. මේ මංකොල්ල කාරින්ගෙන්, බොරු කාරින්ගෙන්, වංචා
කාරින්ගෙන්,
කාරින්ගෙන් only 30 seconds I'm going to stop. දැනටමත් මේ රට දාලා යන තරුණ තරුණියෝ පොරකනවා. මෙහෙම ගියොත් ගරු කතානායකතුමා තව પાස්පෝර්ට් ඔෆිස් එකක් නෙවෙයි, හතක් අටක් කරින් නෙවෙයි. දැන් ඇති.
That's all.
දැන් ඇති.
Thank you.
තව තප්පර 15යි. දැන් ඇති. ඔබලාට
තව බන්දුළු ගුණවද නැවටන්න. වරවල් බන්දුළු ගුණවද
නැ. ගරු කතානායකතුමනි, විපක්ෂයේ
හරි 5 minutes. Right.
ඒ වෙලාව.
හරි, මම ඉවර කරනවා. ඔබලාට තවදුරටත් ජනතාව රවට්ටන්න බෑ. අපිට අපේ රට ගොඩ ගන්න පැහැදිලි දැක්මක් තියෙනවා. අපි ඒ ගමන යනවා. අපේ රට ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට අපි පත් කරනවා. මේ නායකුලෙන් රටේ දැවෙන ප්‍රශ්න වලින් අපි නුදුරේදීම අපේ ආණ්ඩුවකින් ජනතාව බේර ගන්නවා පමණක් නෙවෙයි, සත්‍ය වශයෙන්ම ජනතාවට සෙතක් කරනවා. ශ්‍රී ලංකාව ලෝකයට එකතු කරලා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් හරහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා සැමට එකසේ සලකන රටක් අපි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය යටතේ පුළුල් සංධානයක් කරා බිහි කරනවා කියමින් මගේ වචන ස්වභාවය අවසන් කරනවා. බොහොම තවස.
Right, thank you very much.